තාත්වික අපේ එදිනදා මේ දෛනික ජීවිතයේ තියෙන ප්‍රශ්න තියෙනවා. මම ආර්ය භාවනාවට යොමු වී සිටිමි. නමුත් මගේ සහෝදරියක් මානසික රෝගයකින් පෙළෙන නිසා අය මගේ ගෙදර නතර කරගෙන වෛද්‍ය උපදෙස් මහා ප්‍රතිකාර කර මත ප්‍රතිකාර කරමින් සිටිමි. මේ තත්ත්වය නිසා මගේ මානසික තත්ත්වය සමහර අවස්ථාවලදී පහළට වැටේ. මේ සඳහා දහමට අනුව ගත යුතු ක්‍රියාමාර්ගයේ වාදා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ බොහොම වැදගත් මේ සිද්ධිය. එක්කෙනෙකුට නෙමෙයි මේක වෙන්නේ. මේ සමාජයේ ජීවත් වෙන 99%කට මේ සමාජයේ එකිනෙකාගේ තිබෙන්නා ප්‍රශ්න මෙහෙම බලපානවා. ඒක නැතික සමාජයක් හොයාගන්න හරි අමාරුයි. මොකද අපි ජීවත් වෙන්නේ එක්තරා සාමුවක් තුළ, සමාජ සාමුවක් තියෙනවා. මේ සමාජ සාමුවේ අන්‍යෝන්‍ය සහයෝගයක්, ආධාරයක්, උපකාරයක් නැතුව අපි තනි තනිව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අපේ මානසිකත්වය, කායිකත්වය සකස් වෙලා තියෙන්නේ, කර්ම වේගය සකස් වෙලා තියෙන්නේ තනියෙන් ජීවත් වෙන්න නෙමෙයි. එහෙම කාලයක් තිබුණා ලෝකෙ. ඒ තිබුණ කාලේ ස්වයං ප්‍රභාණයෙමිති ආලෝකයෙන් ආලෝකමත් වෙන ඉරේලියවත් අවශ්‍ය නැති. ප්‍රීතිය ආහාර කින් බ්‍රහ්මයේ වාගේ ජීවත් වෙන්නා වූ ශරීරය ඇති. ආකාශචාරීව ජීවත් වෙන. මෙන්න මෙහෙම චිත්ත ප්‍රසාදී විතර ලෝකයේ ආරම්භක බ්‍රහ්මකල්පික මිනිස්සෙ හිටියා. ඒ බ්‍රහ්මකල්පික මිනිස්සෙන්ට නම් කාගේවත් ආධාරයක් නැතුව ජීවත් වෙන්නේ නැහැ. මොකද ඒ ශරීර පුනු වෙන්නේත් නැහැ. ගඳ ගහන්නේත් නැහැ. නාවන්න ඕනෙත් නැහැ. කවන්න පොවන්න අවශ්‍යයක් නැහැ. ඒ જાතිය දෙයක් අවශ්‍ය නැහැ. අතිසියුම් ශරීරය. දිව්‍යමය ශරීර වාගේ. ඉතින් ඒ වගේ අයට අවශ්‍යතාවයක් නැහැ. තව කෙනෙක්ගේ ආධාරයක් උපකාරයක්. හරි වැඩේ බඩගිනි කන්න දෙයක්වත් නැහැ. අපිට රස්සාව කරන්නවත් ඕනේ. නිකන් සල්ලිත් නැහැ. හම්බ කරන්නවත් යන්න ඕනේ. රස්සාව කරන්නවත් ඕනේ. කන්න බොන හදා ගන්නවත් නැහැ. මට හදින් ඕක කළ හැකියි. ඉතින් කවුරුවත් ආධාරය නැහැ මට ඉපැයි. අන්නේ එහෙම දෙයක් හැදෙන්නේ මේ කුණු කයක් හැදිලා හිටන් ගණීවාණේ වෙලා මේ රස අකුසල් ඇතුළු කරන්න පටන් ගත්තාට පස්සේ ඇතුළේ නැකේ විපාකයත් එක්ක සම්බන්ධ වෙලා මිශ්‍ර වෙච්ච එකෙන් හටගත්ත මේ කුණු කය නිසා. ඉතින් මේකෙදි අන්‍යෝන්‍ය ආධාරයෙන් කරගෙන එකිනෙකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙන විදිහ එකිනෙකාට පත්‍ය කරගෙන නැහැ. එකිනෙකාට අලුපාඩුව සකස් කරන්න අනිකගෙන් පෝෂණය ගන්නවා. ඒක අනිකා මේ විදිහට පෝෂණය කරනවා. ඉතින් ওই විදිහට හදන ක්‍රමයක් හැදුණා. ඉතින් එනා පුතා කාලේදී අම්මයි තාත්තයි දෙන්නම එකතුලා පුතා දුව පෝෂණය කරනවා. ඉතින් ටිකක් ඉලා ගියාම අම්මට තාත්තට බැරි වෙනකොට දැන් ඉතින් පෝෂණය කරු වල පුතායි දුවයි එකතු වෙලා හිටන් අම්මා තාත්තා පෝෂණය කරන කාලයක් එනවා. ඉතින් ඔය අතරේ කවුරු හරි එක්කෙනෙක් සහෝදරියක් හරි සහෝදරියක් හරි කරදරයට පත් වුණාට පස්සේ අහක දාලා පන්නලා දාන්නේ නැහැ. ඉතින් අනිකයි පුළුවන් අය එයාට උදව් කරනවා. දැන් මෙහෙම ගති රක්ෂණයක් ඇති ජීවන රටාවක් හැදෙනවා. මේක අහක් කරන්න බෑ. මෙයා ඉල්ලුම සැපවීම කියන දෙකක් තියෙනවා වගේ මේ උගන්නනකොට වාණිජ කියන 27 තියෙනවා උගන්නනකොට ඔහොම එකක් වෙන්නේ. ඒක කවුරුහ හදන එකක් නෙමෙයි. ඒ තියෙන ස්වභාවය අනුවම ගොඩ නැගෙන යම්කිසි මිල ක්‍රමයක් එහෙම හැදෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ ක්‍රමයක් හැදෙනවා. අපි අඩුපාඩුව සකස් කරගන්න අන්‍යෙකුගේ ආධාරයක් ඕන වෙනවා. ඉතින් අපින් ලබා දෙන්නා වූ ආධාරය තව කෙනෙකුට තනියෙන් කරගන්න බෑ. ඒක තව කෙනෙකුට ආධාරයක් වෙනවා. එතන ඔහු මගෙන් ආධාර ගන්නවා, මම ඔහුට ආධාර කරනවා. මෙන්න මේ ක්‍රම රටා මේ මිනිස්යන් අතර විශේෂයෙන්ම තියෙනවා. මේක අපි තේරුම් අරගන්න ඕනේ. දැන් මේ මිනිස්යන් අතර විතරක් නෙමෙයි. දැන් මේ තිරිසන් සත්ත්ව අතර මේ අන්‍යෝන්‍ය ආධාරයේ උපකාරී මෙන්ම කෙනෙකුට බැරි වුණාම අනිකා පෝෂණය කරන ලක්ෂණයක් තියෙනවා. සමහර අවස්ථාවල එයා දකින්න තියෙනවා. එක්තරා මොකක් උගුලකට මොනවා හරි එකකට අහු වෙලා කොටේකට තැවිලා හරි හොඬවැල නාක් වෙලා ඒක අලියේක හොඬවැල මැදින් කැඩිලා හොඬවැල් කොටේ තියෙනවා. නමුත් ඒක සනීප වෙලා මේක අර වනසක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න ලෙදාරි මණ්ඩලයක් දැක්කා. දැන් මේක ජීවත් වෙන්නේ කොහොමද කියලා හොඬවැල කඩනට පස්සේ කොහොම කන්දද අත්තක් හලා ගන්නවත් මොකුත් විදිහක් නැහැ. පොඩ වතුර ටිකක් බොන්නවත් දැන් හොඳින් අර වතුර ටික කටේ දාගන්න. වෙන ක්‍රමයකුත් නැහැ. නමුත් බලාගුහම අනික ඔක්කොම අලියත්තුන්ට වැඩි හොඳ පෝෂණය වෙච්ච එකක් මේක. දැන් හරි පුදුම හිතනවා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිලධාරී මණ්ඩලයේ. මේ හොඳ නැති අලියා මෙච්චර සුද්ධව මේ හොඳට පිළිලා ඉන්නේ කොහොමද අනික උන් කෙට්ටු. මේ වගේ ඇටයක් පේන්නේ නැහැ සනීපා. මේ ගැන පරීක්ෂණය කරලා බලනකොට අර අලි සැලේ ඉන්න අලි මේක ගියහම කොලාතු කඩ කඩම උගේ කටේ ඕවන. ඒකක් ඇති වෙනකන් කාලා වැත්තකට ගියාම තමයි උන් පොලාත්තක් කරලා එන කන්නේ. අනික අලි සැලව මොකද කරන්නේ? පොලාතු කෑලි කඩ කඩ ඌට ගැලපෙන ඉදිරි ඌගේ කටේ වුණ ඌ ඒවා කල්ලි. වතුර වලකින් වතුර අරගෙන හොඩෙන් අරගෙන ඌගේ කටට දාලා පිබිනවා. ඌ වතුර වුණ. ඌ ඇතිවලන් කාලා විල වැත්තකට ගියාට පස්සේ තමයි අනික අලි කෑම හොයාගෙන කන්නේ. දැන් මේ මහ පුදුම සිද්ධියක් මේ මිනිස්සු අතර නැති වටිනා දෙයක් මේ සතාගෙන් දකින්න ලැබිලා තියෙනවා. දැන් මිනිස්සු එකේ බඩ කිනිනේවට බැරි බැරි එක හිට ඌ පැත්තකට දාලා දියරික කහනේ කියන්නේ මිනිස්සු නිදිරිස. නැවතර තිරිසන් සතුන්ගේ නම තිබුණ අලියාගේ තිබුණ ගති ලක්ෂණයක් තමයි බැරි එකාට කණ්ඩ බොන දිලා පෝෂණය කළ පැත්තක දිලා අනිකයි හොයන කන. මේත් මේ අන්‍යෝන්‍ය සහයෝගයේ ලක්ෂණය. මේ මිනිස්සු අතර තියෙනවා ඉතින් ඔක ඉතින් තිබිය යුතුමයි. තිරිසනට වැඩි උහිලි තිබිය උතුම් ගුණය. බැරි වුණා බැරි වෙච්ච කෙනා පාගල අයින් කරන්නේ නැතුව. ඒ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කිවි ඔය ටික තමයි මානනි ඔබලා මේ පැවිදිලා ඉන්න නේ එක අවස්ථාවක උන්වහන්සේ වඩනකොට එක්කෙනෙක් මල මුත්‍රා ගුඩි ලේ සැරව ගුඩි කිසිම කෙනෙක් සාතු කරන්නේ නැතුව ඉන්නවා දැකලා මෙයාට සාතු කරන්නේ මේ භික්ෂුව වල සාතු කරන්නේ කෙනෙක් නැද්ද? ඇයි මහණ ඔබට කවුරුවත් නැද්ද? මේ හොයනකොට භික්ෂුන් වහන්සේලා කියනවා ඔය හාමුදුරු අනික කාටවත් සාතු කළෙත් නැහැ. එයාට හොදල පුළුවන් ඉලාලි ලෙඩ වෙච්ච කෙනෙක් හිටියොත් එයා පැත්තකට දාලා මගහැරලා යනවා. දැන් එයාට ලෙඩ උනාට පස්සේ ඔය නිසා අනික කාට සාතු කරන්නේ නැහැ එයාට. ඕකයි වෙලා තියෙන කියලා කාරණේ කිව්වා. ඒ වෙලාවේ බුදුරන් වහන්සේ ආදර්ශයක් වශයෙන් උන්වහන්සේම ඒ රෝගියාට රෝගී භික්ෂුන් වහන්සේට උපස්ථාන කරලා ඊට පස්සේ මහන්නි ඔබලා මේ ශාසනයේ පැවිදි වෙනකොට අමුතරුවන් අත්හැරලා ඒ වගේම තමන්ගේ පෝෂණය කරන දූ පුතුන් අත්හැරලා නෑදෑයෝ හිතවත්තු අත්හැරලා ඔය කිසි කෙනෙක්ගේ පිළිසරණක් නැතුව නේද ආවේ? ඔබලට කරදරයක් ප්‍රශ්නයක් ආවොත් කවුද පිහිට වෙන්නේ ඉන්නේ ඉතින්? ඒ නිසා අන්‍යෝන්‍ය සහයෝගය තියෙන්න ඕනේ. මේක හොතල මතක තියාගන්න. දේපොළ ඉඩකඩම් අත්හැරලා දේපොම තමන්ගේ තිබෙන වත්කම් සම්පත් අත්හැරලා නෑදෑයෝ හිතවත්තු අත්හැරලා ගියාට පස්සේ ඔබලට අසනීපයක් කරදරයක් වුණාම කවුද ඉන්නේ? එහෙනම් මේ සංඝ සමාජයේ එහෙම ඉඳ බෑ. අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරගෙන ඒවා විසඳා ගන්න. මේක උතුම් දෙයක්. මේක බුද්ධ පූජාවක් හැටියට බුද්ධ උපහාරයක් හැටියට තේකා ගන්න. ඒ ගිලාන උපස්ථානිය මා ශ්‍රේෂ්ඨ කළා කියලා මට කරන උපස්ථානයක් වාගේ හිතාගෙන කරන්න. මෙන්න මේක තමයි වරද්දගෙන අද ගිහිලා තමයි ගිහි අයගේ දෙන් රෝග වලට බීට් කරන්න ස්පිටාල් හදන්න හාමුදුරුවෝ බහැලා තින්නේ. ගිහි අයගේ වැඩ වලට නෙමෙයි කිව්වේ. ඔන්න ඔය හේතු වල භික්ෂුවක් බිසුවක් පිළිබඳව තිබෙන උපස්ථානිය අත්හරින්න එපා. හේතුව මොකද්ද? කුඩා වූ මහත් වූ නෑදෑයෝ සත්තරලා අමුදරු පිරිස සත්තරලා දීපොළ ඉඳකරන් ආදී වත්කම් ඔක්කොම අත්හැරලා ඔය වතර සිවුරා කරගෙන හිඟවන්න පාත්‍රය කරන්න බොහොම නිදහසේ ඉඳ අයින් වෙච්ච අය. අරන් රුක්ම ශුන්‍යාකාර නිසා කින්ද තිරකුත් නැහැ. මගේ කියන්නේ ටිකකුත් නැතුව අල්ලගන්නතු ඉන්න විදිහේ මානසිකත්වයක් ඇති නිදහසට පත් වෙලායි ඔය දෙන්න වැන්ුණේ. ඒ වුණාට ලිර හැදෙන්නේ නැති වෙන්නේ නැහැ වුණා කියලා. දුක් කරදර ඇති වෙනවා. අතපය කැඩෙනවා. ඇස්සන්ද වෙනවා. කරදර වලින් නැති වෙන්නේ ජීවිතය අවසානිකන් ගෙවා ගන්න ප්‍රමේයකුත් නැහැ. එහෙනම් මෙන්න මේ වෙලාවට ඔබලාට කාගවත් පිහිටක් නැහැ අන්‍යෝන්‍ය පිහිට විසා. එහෙනම් ඔබලා අතරින් ඔන්න ඕකෙන් මග අරින්න එපා. එහෙනම් මේ බුද්ධ ධර්මයේ පැවිදි වුණත් අන්‍යෝන්‍ය ආධාරය උපකාරී කරගන්න ඕනේ. එහෙනම් අපි ආර්යෝ වශයෙන් ආර්ය ධර්මයේ අතුරු කරන ගිහි පැවිදි කවුරු වුණත් උපාසක උපාසිකාවන් වශයෙන් වුණත් ඒ උතුම් ගුණය අන්‍යෝන්‍ය සහයෝගයෙන් ආධාරයෙන් කරන්න ඕනේ. ඒක මේ ආර්ය මාර්ගයේ බාධාවක් කියලා වෙන්නේ. අපි ආර්ය ධර්මයේ තුල අපේ නිදහසමයි මේ සාන්තිය කියලා හිතන්න ගියෝ. ඔක්කොම අතහැරලා අපේ පාඩුවේ ඉන්න හන්න. ඒක හරි සාන්තයිනේ කියලා. ඒ විදිහට හිතන්න ගියොත් තමයි අපිට අර කටයුතු වල මහා කරදරයක් වෙන්නේ. අනේ මට එහෙම ඉන්න නෑනේ. ඉතින් මට බුදුමගහක් ගන්න බෑනේ. හිත ප්‍රහාදී ඇතින භාවනාව ඉන්න බෑනේ. දැන් මෙහෙම අදහසක් එනවා. මේ කාලේ වෙන්නේ උගන්ලා තියෙන වණේ හැටියට ඔහොම තමයි වෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ දුන්නේ ওই જાති එකක් නෙමෙයි. මේ රෝගේ වටිනවා කියන දෘෂ්ටියක් ඇතනම් ඒක අයින් කරගන්න. උපන් සත්‍යයට අන්‍යෝන්‍ය ආධාරයක් උපකාරයක් නිසා ජීවත් වෙන්න බෑ. ඒක දැනගන්න. ඉතින් අපිට ඕනේ හැටියට අපි කැමති හැටියට පවතිනව කිසිම චර්යාවක් හිතුව හැටියට ගෙනියන්න ලෝකයක් නැහැ. මේ මස්ලියේ කයක් කණු කයක් දරාගෙන ජීවත් වෙන මේ අය අන්‍යෝන්‍ය ආධාරයෙන් උපකාරී ජීවත් වෙනද ඒවත් ඒ જાතියේ කණු කයවල් තමයි. උවට ලෙඩ හැදෙනවා. බඩ කිණි වෙනවා. නුවේ කාකාර අතපය කැඩෙනවා. අබ්බඝාතය වෙනවා. ඒව තමයි මේ අන්‍යෝන්‍ය සියලු ශරීර. එහෙනම් මේ වගේ තැනක සැප හොයන්න නම් යන්න එපා. දැනගත්තේ මොකද්ද? ජාතිවල හැවාවයක් තියෙනවා. ඔය ජාතියේ ස්වභාවය කැඩී බිඳී විනාශ වී යන. ඔය ජාතියේ ඒවනම් දුක් කරදර ආදීනව කෙලවරක් දෝ ගෝචර වෙන ඒවනම්. ඒව අපි කැමැතියේ පවතින ඒවා නෙමෙයි කියලා දැනගන්න. ඔය තුල අපිට ඕන හැටියට සැනසීමේ ඉන්නේ කොහේ ඉන්නද? එහෙම බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් මොකද සැනසීම? ජීවත් වෙලා ඉන්නකම් එක සැනසීමක් තියෙනවා. වටිනවා කියන දෘෂ්ටි අයින් කරගත්තාම චන්ද්‍රාගේ නිදහස් වීම නිසා රාගක්ෂය වෙනවා. වටිනවා කියන දෘෂ්ටි අහකුණාට පස්සේ ගැටි ගැටි අනිකට ගහලා හරි වරලා හරි තරණ කරලා හරි මම ජය ගන්නවා මගේ උඩට ගොඩ ගහ ගන්නවා කියන අදහස නැති වෙලා යනවා. ඇලීමයි ගැටීමයි දෙක නැති වෙලා යනවා ප්‍රඥා පහළ වෙලා. මුලාවේ ඉඳලා නැති වෙලා. රාගක්කයෝ නිබ්බාණං ද්වේෂක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං කියලා ඔන්න ඔය නිවීමේ සාන්තිය ජීවත් වෙලා ඉන්න බෞද්ධයට ලැබෙනවා. ජීවත් වෙලා ඉන්න කාලේ නිවන ඔන්න ඕකයි. නමුත් ඕකත් දැල්ලා කාගේවත් තියෙන යුතුයකම් පැහැරලා වැත්තකට ගිහිලා ඉතින් හැංගිලා ඉන්න එක හරි. ඔය හරි හරි මහාට හිඟගිනි වෙලා කාටවත් සලකන්නේ නැතුව මගේ පාඩුවේ මම ඉන්නවා කියලා පුළුවන් කාලේ දැනසිල්ලෙන් ඉඳ හදන එක හරි. ඕක බෞද්ධකම එහෙම නෙමෙයි. නමුත් අද වෙලා තියෙන්නේ ඔන්න ඔය ටික. කිව්ව බණ වෙන පැත්තකට යන්න. අන්‍යෝන්‍ය ආධාරයෙන් උපකාරයෙන් ජීවත් වෙන්න. මේ කයත් හරින් සැනසීලි හොයන්න එපා. මේ කය නැතිච්ච දහස දකින්න. මේ කුල තියෙනකම් මේ දුක, ජාතිය තියෙනකම් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස පය ආතේනවා. එහෙනම් මේ ජාතිය මොකද්ද? පෙර භවයේදී මේ ජාතිය හොඳයි කියලා ගත්ත මුලා දෘෂ්ටියේ අවිද්‍යාවේ ප්‍රතිඵලය මේක. ඉතින් මේකට මොනවා කරන්නද? වැරදෙනකම් මම ওই ප්‍රතිඵලය ගත්ත එක ඉතින් විඳවන්න එපා. ඉතින් ඒක ජරා මරණ ඇති කරනවා. ඉතින් ඒකට ශෝක පරිදේව දුක් දෝමනස උපායාස එනවා. ඕකේ මට එකක් අයින් කරගත්තේ නැහැ. මොකද්ද? මානසික වශයෙන් ඇති වෙන ශෝකයක් පරිදේවයක් දුකක් දෝමනසක් උපායාසයක් ඇද්ද? ඒක මට නැති කරගත්ත හැකි යථාර්ථය දැකලා. එහෙනම් අයින් කරගන්න බැරි මොකද්ද? කායික වශයෙන් ඉන්නව දුකක් ඇද්ද දෝමනසක් ඇද්ද? ඒ කායික වශයෙන් ඉන්නව දුකක් වේදනාවක් ඇද්ද? ඕක මට අත්හැරගන්න බෑ. ඒක මට විඳින්න වෙනවා මේ කය තියෙනක. හැබැයි ඒක හොඳ නෑ. ඒකත් දුක් ගොඩක් නේ. ඒකත් හරි අසහනය. මොනවා කරන්නද? ඒකෙන් විඳින්න බෑ. එන අනික් අයත් එක්කලා ජීවත් වෙන ලෝකේ අන්‍යෝන්‍ය සහයෝගයේ හිතුව හැකි තරම් දුරට මේක පාර සංකරණය ගෙවනවා බැරිනකම්. හැබැයි මම එකක් හිතා ගන්නවා. පෙර තිබුණ ආස්වාදයෙන් සහ චන්දරාගයෙන් සහ මේකයි ලැබුණා. දැනුත් මේ තරහට චන්දරාගයකින් ජීවත් වුණොත් මතු කයෙන් වේරෙන්න මට හිතුනේ. එහෙනම් පෙර මට යම් විහි චන්දරාගයෙන් නිදහස් වෙලා හිටියා නම් අද මේ කුණු කය විදලා දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ ලබලා. එහෙනම් අද මම චන්දරාගයෙන් නිදහස් වෙලා කටයුතු කරන්න යථාර්ථයෙන් දැනගෙන හිටියා නම් මතු මේ යාතිය කුණු කය කියලා මට හේතු නැහැ. එහෙනම් මේ අවසාන මරණයෙන් පස්සේ මං දුකෙන් නිදහස්. කය ඇසුරු කරන්න ආව යම් දුකක් ඇද්ද? ඒ බඳු කිවිසෙක එකතු වීම යම් කිසි දුකක් 10ක් වින්දාද? ඒ සියල්ලෙන් නිදහස් එදාල. මෙන්න මේකයි නිවන් මාගේ යථාර්ථය. එහෙනම් මේ ලෝකේ අනිකාට කරන උදව්වෙන් උපකාරීම් පැනලා යන එකක් වත්, යුතුයකම් විතු නොකර පැහැර හරින එකක් වත්, මගහැරලා නිවන් දකින්න හොන්නේ අමුතු જાති එකක් වත් නෙමෙයි බුදුබණ කියන්නේ. බුද්ධහම නෝකයි. නමුත් අද වෙනකොට හොයන්නේ එහෙම එකක් නෙමෙයි. වහාට හරිලා ඉතින් මේ රෙවිනිය ගොතාගෙන හරි නැත්නම් පුටුවක ඉඳගෙන හරි ඉඳ ගියා වගේ ඔහේ පාඩුවේ ඉන්නකොට කවුරුවත් ඇඟිලි ගහන්නේ නැත්නම් දායි ටිකක් ළඟට ගිනහලා දෙනවා නම් ඒ જાති එකක් ඇත්නම් අපිට නිවන් දැක්ක හැකියි. අපි හිතන්නේ එහෙම නිවන් මාර්ගයක් ඇති. මේ අපි අද දාලා තියෙන මුලාවට පැත්තක ඇති. අපි ඒ නිසා මොකද ඉන්නේ පවුල අරුල් වෙලා. පවුල් කලා කප්පල් වෙලා. එකනේ බෞද්ධ වුණාම එයා අනිකයි රුස්සන්නේ. අනිකයි ආරුස්සන්නේ. මොකද්ද මේ අමුත්‍ය ආති ජීවිත? මෙහෙම කියලා හිටා එකිනෙකාවසින් ભેද වෙලා ඉන්නවා. ඊට පස්සේ ඕක දැක්ක අනිකයි මොකද කරන්නේ? විරුද්ධකාරයෝ මාළපාසිකයෝ ආම් බෞද්ධයෙක් දැක්ක නේද? අලාගෙන දුක් වියගෙන එකක්වත් නැහැ වැඩක් කරන්නේ නැහැ මහා කාලකන් නිවාගේ ඔහි බලාගෙන බිම් බලාගෙන ඉන්න જાතියක්. ඉතින් උන්ගේ කොහෙද හතරද යහපත? ওই જાතිය කතා කියලා හිටන් අපහාසත් කරනවා. එහෙනම් බෞද්ධය එහෙම කරසක් නෙමෙයි. බෞද්ධ අන්‍යෝන්‍ය සහයෝගයෙන් ආධාරයෙන් උපකාරී කළ යුතු කරන. නොකළ යුතු යමක් ඇද්ද? යමක් පවුද? ඒකේ අවලද්ද? ඒක දැනෙන වහාම අත්හරිනවා සහබලි නීච වශයෙන්මයි කියලා හීන දහම්. හීන දහම් හීන දහම් හැටියට අරගෙන ඒ වයින් කරනවා. මාර්ගයෙන් කළ යුතු යුතුකමක් ඇද්ද? ඒවා මධ්‍යම දහම්. ඒවා අත්හරින්න හොඳ නැහැ. යුතුකම් පැහැර හරින්න හොඳ නැහැ. ඒ යුතුකම් එක්ක කියලා නිවන් දකින්නේ නැහැ. නමුත් ඒ කළ යුතුයි. මධ්‍යම දහම. ඒවා ඒ ආකාරයෙන් කරලා. මොකද්ද ප්‍රණීත දහම? මේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැනගත්තේ තියම් ක්‍රමහතාවක් ඇද්ද? මෙන්න මේක තුලින් දැනගන්නවා මෙන්න ලෝකේ. ලෝකේ ස්වභාවය. එවන්දු ලෝකේ හා බැදීර හැදී මමයි මගේ කියන මේ දෙකක් ගොඩ නැගෙන්නේ මෙන්න මේ චන්දරාගය නිසා. මෙන්න මේ චන්දරාගී යන්තරක නිරෝධ වුණාද? මේ ලෝක හට ගැනීම හේතු නැත්නම් ඒ ඵලයේ නැමැති ලෝක හට ගන්න ඵලයේ නිරෝධ නම් ලෝකේ නිසා හට ගන්න දුකෙන් නිදහ. ඒකේ තියෙන මාර්ගය මොකද්ද? මේ චන්දරාගී බැඳෙන ලෝකේ වටිනවා කියන මුලා දෘෂ්ටිය නිසා. ලෝකේ වටිනවද නොවටිනවද කියලා පෙන්වපු බුදු පියාණන් වහන්සේ පෙන්වපු ක්‍රමයක් තියෙනවා. නිච්චලං සුඛලං අත්තලං වටිනවා. අනිච්චලං දුක්ඛලං අත්තලං නොවටිනවා. ඔන්න ඔය කිව්ව දහමනුව මම නිච්චද සුඛද අත්තද ලෝකේ කියලා බලනවා. බලනකොට පේනවා කොහෙද අපි හැවටිල්ලක අදහසක් විතරයි. නැහ ලෝකේ ස්වභාවය මොකද? අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඔන්න ඕක දැනගන්නවා. දැනගත්තාට පස්සේ මොකද වෙන්නේ? වටිනවා කියලා හිතාගත්ත දෘෂ්ටිය කැපිලා ගියාම චන්දරාගයෙන් නිදහස් වෙනවා. හේතු වෙන නිරෝධුණා ඵලයේ නිරෝධයි. ඔකට මතු භවයේද හේතු වෙන කුණු කයක් හටගන්න හේතු නැති වෙලා යනවා. මෙන්න දහම් වල. ඉතින් මෙතන යුතුයකම් පැහැරගෙන කෙනෙක් නෙමෙයි බෞද්ධයෝ කියන්නේ. ඒවා ඔක්කොම කරන්න ඕනේ මොනවා කරන්නද? මං හිතා ඉන්නා මට මෙහෙම නිදහසේ ඉන්න. ඉතින් මේ ලැබුණු ಜಾති අර මට එහෙම නිදහසේ ඉන්න බෑනේ. ඇයි? ජරාවටපත් වෙන, වැහැරීමටපත් වෙන, ලෙඩ රෝග හැදෙන, කුණු වෙන, මේක නිന്ദාපාත විඳින්න සිද්ධ වෙන, කැඩි බිඳි කෑලි කෑලි විසි වෙලා යන මේ ಜಾති එකක් අරින්න මම මේකේ සැනසු මෙහෙවට හම්බ වෙනවා. ಜಾතිය ස්වභාවය ඒකනේ. ඉතින් ඒ ಜಾති නැති එකක් කොහෙද තියෙන්නේ? ස්වභාවය ඒක නිසා මම කොච්චර හරි රෑදාවල් දෙකේ මේක පරිස්සම් කරනවා. ඇයි? කැඩෙන දෙයක් නිසාමයි කැරීද කැරීද කිය කිය මේ හොය හොයා පරිස්සම් වෙන්නේ. විඳින වෙනසෙන දෙයක් නිසාමයි විදේයිද වෙනසෙයිද කිය කිය බොහොම තිහියෙන් වෙනහනම් කල්පනාවෙන් ඉඳගෙන පරිස්සම් වෙවි. ලෙඩ හැදෙන දෙයක් නිසාමයි අනේ මට ලෙඩක් එහෙම හැදී. බෑ බෑ ඒක නෑ ඉඩ දෙන්න බෑ. කාගෙන් හරි උපදෙස් අරගෙන විෂ බීජ ඇතුල් වෙන්නේ නැති විදිහට ඉන්න ඕන. ලෙඩක් හැදෙන විදිහට කෑම ගන්න ඕන. ඇයි මොකද? ලෙඩ හැදෙන කයක් නිසාම ওই බයෙන් ওই විදිහට ගත කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ වගේ නිසා මේ කයේ ස්වභාවයක් ඇති ස්වභාවයේ මේක නම් එහෙම ඇති කයක් ඇතුව මම මොන සැනසෙල්ලක් ලබා ගන්නද? කය ඇත්තෝ කය නිසා දුක් විඳිනවා. ඇත්තෝ ඉච්චරයි. ඉතින් මොනවා කරන්නද? ඉතින් මේ කය තියාගෙන අකාලේ නිකන් අහිඳවත් බෑ. හැකි තරම් දුරට මේක පරිසම් කරනවා. බෑ කියලා අඟලන්න ඉතුත් දා මේකන කම්පා වෙන්නේ නැහැ. බැයි නම් ඇරිච්චා. ඕනකම ලෙඩ හදා ගන්නෙත් නැහැ. සීමා ඉක්මවා ලෙඩින් මිදහස් වෙලා ඉඳන් අඟලන්න ඉතින්. ඕනකම ලෙඩ හදාගෙන මැරෙන්න යන්නෙත් නැහැ. ඕනකම බඩගින්න ඉන්නෙත් නැහැ. අසීමිත බල පුරවාගෙන සන්තෝෂ වෙන්න යන්නෙත් නැහැ. මෙන්න මෙහෙම ගන්නවා මාධ්‍යයකට බහිනවා. යථාර්ථයට බහින්න එතකොට. මේ සුන්දර ලෝකයක් මව මව සතුටු වෙන්න යන්නෙත් නැහැ. ඕනකමින් දුක් විඳින්නෙත් නැහැ. මෙන්න මෙහෙම ක්‍රම රටාවක් තියෙනවා. සාදී හම්බුණා කියලා හිතන් ඒකට වතුර දාගෙන කන්නේ නැති ඒක රහ නැති කෙනෙක් කන්නේ ඉන්න. සාපසේ හඹා යන්නෙත් නැහැ. ලැබිච්ච හැටියට ජීවත් වෙනවා. මේ බෞද්ධ ක්‍රම. දැන් මේක තමයි ක්‍රම රටාව. ඒතර කි චන්දරාගෙන් දුරු වීමට අර දින මානසිකත්වයේ අසහනීය පිළිල මානසිකත්වයේ නැති නකල යුතුද කරන්න දෙපේ. මේ මට අසහනීය වුණා මලතු ඉරික වෙනවනේ. සමහරවිට මගෙත් මොළේ හොඳ නැති වුණා නා. අනික ඉතින් මට සාතු කරන්න වෙන මොනවා කරන්නද? ඔබට වල අනාතු දෙන්නේ මොළේ හොඳ නැති වෙන්නේ. මොළේ හොඳල තියෙනවා මොනවා හරි කල්පනා කරලා කරන්න පුළුවන් එකක් ගැන කාට හරි කියලා හරි වැගවත් වෙලා හරි තවත් මොනවා හරි ප්‍රතිකාරණයක් ගන්න ඒකෙන් වැඩ කරනවා. මොළේ තප්සට කියවන රස මොනවා කරන්නද? ලොකු මානාතයක් ඊටවත් ඉතින් අනික අය කවුරු හරි පිළිසරණ වෙන්න ඕනේ. මේ මං අනුන්ට පිළිසරණ වෙනවා වගේම ඒ වගේ කයක් නේ මටත් තියෙන්නේ. දැන් කෙනෙකුට ලෙඩ හැදෙනවා ඔත්පලේලා ඉන්නවා. ඉතින් හරි වැඩේ මට උනි. මට ඌට හලක හලක ඉන්නා මිසක් මට නිවන් දකින්න බෑ විදිහක් නැහැ මේ වැඩේ කරගන්න කියලා එහෙම හිතුවොත් ඒක. අපි හිතන්නේ නැහැ ඊළඟට. ඒ ඔත්පල උනේ මම නම්. අනිකට නිවන් ලෝක දෙයක් නැහැ කියලා කිව්වොත් මම මොකද ගන්න తీර? දැන් මගේ සහෝදරයා හෝ සහෝදරියෝ කියනවනේ. අරකට ලෙඩ වුණා දැන් ඉතින් අපිට වැඩක් කරගන්න විදියකුත් නැහැ කිව්වොත් මං ගන්න తీරනේ මොකද? ඔව් ඔව් මම මැරෙන්නේ නැල ඔබලගේ වැඩ කරගන්න කියනවා. ඒක සාධාරණයි කියනවා. අත්තාලං උපමං කත්තා. තම උපමා කරගෙන ඔක බලන්න ඕනේ විදියට. අන්න එහෙම බලනකොට පේනවා. තමන් අනුන්ටත් අනුන් තමන්ටත් අත්‍යවශ්‍ය වන්නා වූ සහයෝගයක් අවශ්‍යයි. අන්‍යෝන්‍ය සහ සම්බන්ධතාවයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒකට කරන්න දෙයක් නැහැ. මට ලෙඩ වෙන්න පුළුවන්. අනික් කෙනාට ලෙඩ වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. මම හොඳින් ඉන්නවා නම් අනික් කෙනාට සලකනවා. ඉතින් අනික් කෙනාත් හොඳින් ඉන්නවා නම් මං ලෙඩ වුණොත් අනික් කෙනාට මට සලකයි ඒකවල. ඉතින් සැලකුවත් එකයි නැතත් එකයි මගේ හිතකම මම කරනවා. මගේ බලාපොරොත්තු එච්චරයි. හැබැයි මම එකක් දැනගෙන ඉන්නවා. මේ කුණු කයත් අරින් සුන්දර රෝගයක සංගන්ඩලා යන්නේ නැහැ. මේ කුණු කය මොකක් නිසා අදහටගත්? මනවලන රූප බලන්න ආසාවෙන් පස්යෙන් ගිය නිසා ඇහැ කඩගන්න හේතු පහළ වුණා. මන වඩන ශබ්ද වලට ගැටි වෙලා ඒ පැත්තේ හබා ගිය නිසා කනක් ලබන්න හේතු ලැබුණා. මන වඩන ගන්ධයන්ට ගැටි වෙලා ওই පැත්තේ හබා ගිය නිසා නාසයක් ලබන්න හේතු ලැබුණා. මන වඩන රසයන්ට ගැටි වෙලා ඒ පැත්තේ හබා ගිය නිසා රස විඳින්න දිවස් ලැබුණා. මන වඩන කාම පහතට ආස්වාදින් ඒ පැත්තේ හබා ගිය නිසා මන වඩනාව පහත ලබන්න කයක් ලැබුණා. ඕවා ගැන හිත හිත ආස්වාද විදිහට හිටපු නිසා ඕවා ගැන හිතන්න මලක් ගොඩ නැගින ක්‍රමයක් ඇති. ඔන්න ඔය කෑලි හයක් හැදිලා ඉතින් කයක් හරහා හිතක් හැදුණා. ඔන්න ඔක විපාකස්කන්ධයක් වශයෙන් ආවා. ওই විපාකස්කන්ධය නිසා තමයි ආයතරයක් දුබලවට වැටුණා. ඒ විපාකස්කන්ධය වශයෙන් හටගත්ත જાතියෙට හිමි යම් ජරාවක් ඇද්ද, ව්‍යාධියක් ඇද්ද, වරණයක් ඇද්ද මට ඒවට ගෝචර වෙන්න හේතු කාරණා දැන් තියෙනවා. ඒ නිසා මට ඒකෙම දෙන්න බැ මේ જાතිය තියෙනක. හැබැයි මේ જાතිය සදාතනික වෙනවා නම් එහෙනම් මං මහා නාතයි. මේක සදාතනික නෑ කවදා හරි මැරෙලා යන එකක් ඉඳන් මට පිළිසරණක් තියෙනවා මතු එකක් හදාගත්තේ නැත්නම් මේක වැරලා කෙලවර වෙච්ච දාර ගතත් ඉවරයි හිතත් ඉවරයි ලෝක සම්බන්ධයත් ඉවරයි එදාන් එදාට දුකේ නිදා. ඒ තමයි පූර්ණ නිවන. ඔන්න යථාර්ථයේ දකින්නකොට ඕකට සතුටු වෙනවා. අනේ එහෙම එකක් වුණොත් අනේ සුන්දර ලෝකේ අපි කවදා දකින්නද? අනේ එහෙම මේ කයත් නැති වුණා නම් මේ හිතත් නැති වුණා නම් මතුන් ගතක් හිතක් නැති වුණා නම් අනේ මේ සුන්දර ලෝකේ කවදා යසුරු කරන්නද කියලා අඬන්න පටන් ගන්නවා. ඕකේ කිව්වොත් එහෙම නිවන කියේ. මොකද හේතුව? ධර්මයේ තුලින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වැටහිලා තිබිච්ච නැති නිසා නිත්‍යයි සුඛයි ආත්මයි කියන විපරිත දෘෂ්ටියෙන් හිටපු නිසාම එහෙම යම් පුතජන ගතිය කියන්නේ ඕකයි. අන්නේ ගතිය ඇත්තා නිවනට බයයි. දන්නේ නැති නිසා නිවන පතපතා ඉන්නවා. නිවනේ ස්වභාවය දැනගත්තා නම් දැනගන්නවා පුතජන නිවනට බයයි. මොකක් නිසාද? උන් හරි කැමති අනේ මනවලන රූප බලවලා ඉඳැන්නම් එහෙම ප්‍රාත්මක් වෙනියන් දැත්නම් කොච්චර හොඳ ඉන්නේ අදහසයි. මනවලන මිහිරි ශබ්ද තියෙන ලෝකේ අත්හැරලා බලුවන්. ඒ ලෝකේ වා හා හා ඉඳැන්නම් කොච්චර හොඳ මනවරණ ගන්ධ ආග්‍රහණය කරමින් ආස්වාදයේ විඳින්න දැන් නම් ඊලෝකේ ප්‍රයත්න කොච්චර හොඳද? මනවරණ විවිධාකාර රස භුක්ති විඳින්න ආස්වාදයේ විඳින්න දැන් නම් ඒ ප්‍රයත්න කොච්චර හොඳද? ඔය පුතර්ජන අදහස. මනවරණ කායික පහස ලැබලා ආස්වාදයේ විඳින්න දැන් නම් ඒ ප්‍රයත්න කොච්චර හොඳද? ඕවාගෙන මනෝරාජ්‍ය මම හිත හිතා ඉන්න දැන් නම් කොච්චර හොඳද? එහෙම හිත හිතා ඉන්න ප්‍රයත්නක් තියෙනවා. ඔන්නේ ප්‍රයත්න හොඳයි කිව්වහම නිත්‍යයි සුඛයි අත්තයි කියන දෘෂ්ටිය ඉදලා හිතන්නේ. ඕක තමයි පුතර්ජනයාගේ දෘෂ්ටිය. ඔය දෘෂ්ටියේ ඉන්න පුද්දලා නිවන්ට බයයි කියන්නේ ඒක. අත්හරින්න බයයි. ගතහිත ලෝකේ අත්හැරලා ගියොත් හොඳයි කියන වචනේ වහින්න බයයි. ඒ නිසා ඒක දකින්න නම් අනිත්‍ය දෙයක් නේද, දුක්ඛ දෙයක් නේද, අනාත්ම දෙයක් නේද වම්මි නිත්‍ය සුඛත්ව වශයෙන් හිතාගෙන විපරිත දෘෂ්ටියකින් හිටියේ කියලා දකින්න අනිත්‍ය අනිත්‍ය හැටියට බැලුවහම දුක්ඛ දෙය දුක්ඛ හැටියට අනාත්ම දෙය අනාත්ම හැටියට යලි යලි සිහි කරන්න පුරුදු වෙනවා. සිහි කරනකොට දකින්න මේ ජාතිවල ස්වභාවය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ජාති දැක්කනම් ජාති වලට හේතුව දැක්කනම් ජාති නිරෝධය වෙන්නේ මේ හේතු නිරෝධය බව දැක්කනම් ඒ හේතු නැති කරගත්තාම මේ අන්තිම ජාතියයි ඉන් එහාටයි ජාතිය හා සම්බන්ධයක් නැහැ සැනසුමින් නිවන දකින්න. අන්න ආරි වුණාට පස්සේ දකින්න කරු. ඉතින් ඔය ක්‍රමෙන් දකින්න ඕනේ. දැකලා හැම වෙලෙම. අනේ ඉතින් මේ ජාතියක් නෙවෙයි තියෙන්නේ. සහෝදරයා කියන්නේ සහෝදරී කියන්නේ මේ අසනීප වෙලා ඉන්නම් මම කොහොම අත්හරින්ද? ඒ ජාතිය. බුදුරණන් වහන්සේ ජාති ධර්ම කියලා පෙන්නුවා. මොනවද ජාති ධර්ම? මේ කය විතරක් නෙමෙයි මෞගිසෙන් උපදින මේ කාටි විතරක් නෙමෙයි බුදුගාණන් වහන්සේ ජාති කිව්වේ. මේ මම කියන තැන තියෙන එක ජාතිය. ඒකත් ජාතිය. අමුදරුවෝ කියන්නේ ජාති. ඒ ඉන්නේ නැවතුනේ නැහැ. කූරෝ කුකුලෝ කියන්නේ ඉන්නවා නම් ඒ උණු ජාති. එළු ආහාරක් එහෙම ඉන්නවා නම් ඒ ජාති. අලියත් හරි ඉන්නවා නම් ඒ ජාති. ගේදොර ඉඩකලන් කියන්නේ අජීවී ජාති. සංසිදී මුතුමැණි කාදී දේවල් කියන්නේ ජාති. මෙන්න මේ ಜಾති පසේ යනවා නම් හඹාගෙන. ಜಾති කැමසියේ පවතින්නේ නැති නිසා. ඒවා ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙන දේවල් උරුම කරගත්ත දේ නිසා. අහෝ වතමයන්න ಜಾති අස්සා අනේ වතමිහ ಜಾතියක් මේ ಜಾතිය පහළුනේ නැත්නම් කොච්චර හොඳයි හිතෙනවා. නකෝ පණීදාන් ඉච්ඡාය පත්තබ්බා. ඒ වුණාට කවදාත් එක කැමැත්තලම පිහින් එකක් නෙවෙයි බලාපොරොත්තුන් සිද්ධ වෙන එකක් නෙවෙයි. ඉදම් පියම් පිච්චන් නලබති දම් පි දුකන් නෝකර කියන කැමති දේ බලාපොරොත්තු වුණා ඒක ලැබෙන්නේ නැයි දුකයි. ඔන්න ජාති වලින් හැම වෙලෙම සුඛ පහළ වෙන්නේ නැහැ. ජාති ධම්මා නම් ආවසෝ සත්තා නම් ඒවන් ඉච්ඡා උප්පජ්ජති. එවැත් මේ ජාති ධර්මතාවය කියන තැව මේ ලෝක සත්‍යයට මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. ඒකෝර ඒ ඇති වෙන ආකාරය. අහෝ වතමයන්න ජාති ධම්මා නම් අස්සා. අනේ මට මෙහෙම ජාති ධර්මයක් එන්නේ නැත්නම් කොච්චර හොඳද? මොකද මේ කියන්නේ? ඔය ಜಾති ධර්ම වල විවිධාකාර අකමැති ಜಾති තියෙනවා. මේ අකමැති ಜಾති වල කවුරුවා කැමති නැහැ එනවා. එන දුක දකින්නේ කොහෙන්ද? අකමැති ඒවා එනකොට දුකයි. කැමති ඒවා ගෙවෙනකොට දුකයි.
මේ දුක දකින හැටි ධර්මයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ජාතිය දුක් වෙන හැටි. අකමැති ඒවා දුක ඉන්නේ එනකොට. කැමැති දේ යනකොට දුකයි. ගෙවිල යනකොට. එහෙනම් ගෙවිල නොයන කැමැති දෙයක් වත්. ඒ වගේම නොවන අකමැති දෙයක් වත් ලෝකේ නැහැ. අකමැති දේවල් එනවා, කැමැති දේවල් ගෙවෙනවා. මේ ජාතියල ස්වභාවය. ඉතින් අන්න එහෙම ජාතියක් මා කරා ඉන්න නැත්නම් අනේ කොච්චර හොඳ කියලා කැමැත්තක් ඇති වෙනව සත්වෙයි. නකෝ පණී තන් ඉච්ඡායේ පත්තබ්බා. කැමැතුණාට එකවදාත් ඒ කැමැත්තලුණා සිද්ධ වෙන්නේ. ඊට විරුද්ධ දෙයක්මයි සිද්ධ වෙන්නේ. අනේ විච්ඡ දෙයක් අනේ අපෝ විච්ඡ දෙයක් මට මේ සම්පතිය නැති වුණා මගේ බලාපොරොත්තු කැඩිලා ගියා විනාශේලා ගියා කියලා. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයෙන් පෙළෙනවා. ඉදම්පි යම් පිටන්න ලබරි සම්පිත මේ කැමැති දේ නොලැබීමේ සුඛේ ස්වභාවය ඕකයි. මෙන්න ජාති දුක් දෙන්නේ නැහැ. ඉතින් මේ ජාති දුක් දෙන විලාහ ක්‍රමයේ දැනගන්න ඕනේ. නමුත් මේ ඇයි මේ දුක් දෙද්දී ඇයි මේ පස්සේ යන්නේ? මේ ජාති නිසා ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. අන්නේ නිසා ඒ සත්‍යය කැළිනවා. ඉන්නේ ඒක නැත්නම් ඇලෙන්නේ නැහැ. ඒ ජාති වල ප්‍රිය ස්වභාවයක් ඇති නිසා චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජිත නිවිසමානා නිවිස. අත ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ඉත්තා මේකෙන් ආස්වාදය ලැබෙන නිසා සත්‍යය මෙන් කලුම් කරනවා. අන්නේ තෘෂ්ණාව අසමූල් කරගෙන උපදිනවා. අසමූල් කරගෙන පවතිනවා. අස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා මේ ලස්සන බල බල ඉඳ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ඇස්ගුලියක් පහල කරන්න ගිහිල්ලා මේ ඇස්ගුලිය නිසා විඳින අනන්ත ප්‍රමාණ දුකල මං ගෝචර වෙනවා. එහෙනම් මේ ආස්වාදයේ පස්සේ ගිහිල්ලා මං ලැබූ දේ මොකද මෙච්චරකල්? ලස්සන ලස්සන බැලුවා බැලුවක් අපිට හම්බෙච්ච හරිය මොකද්ද? මේ විදිහට බලාගෙන යනකොට මේක ලෝක මුලාවක් මිසක් ඇත්තක් හරියක් නම් මේක නෑ කියලා දකිනවා. මලවරණේවා කියන්නේ ලෝකේ රවට්ටන මුලාවට ඇදලා තමයි මරෝගුල් කියලා දකිනවා. ආවගියා මිසක් එකක්වත් හඳවන්න බෑ. සැනසුමක් ඇති වෙන්නේ අට්ටි යටි හරාටි ජිගුච්චති. අන්න අනිච්ච දැක්ක. ඇටසැකිලි වාග් කිසිම හරයක් නැහැ. මේ මල උත්‍රා ගොඩවල් වලින් හැදිලා තියෙන කුණු වර්ගෙන් තමයි මේ පස්සේ යන්නේ. ඔන්න ඕක දැක්කහම කියන අනිච්ච දැක්ක. කතමාචානන්ද සබ්බ සංකාරසු අනිච්ච සංඥා ඉදා ඉතින් ඒක වෙන ආනන්ද මේ සියලු සංකාරය අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඉතින් කියලා ඉතින් ආලා. මේ බුදුරණන් අහතේ කොහේ විදේශනා කළා විග්‍රහ කළා දෙනවා. මොකද පින්නන්නේ ඉදං කෝපන බිකු සබ්බ සංකාරේසු අට්ටි යති හරායති ජිගුච්ඡති අයං විචතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඔය ආදී වශයෙන් අනිච්ච සංඥාව කියන්නේ මෙන්න මේකයි කියලා පෙන්නනවා. ඉතිර නැහැ ඉතිර නැහැ කියන එක නෙමෙයි පෙන්න්නේ. ඔන්න ඔය හරයක් නැහැ ගන්ධ වටනා දෙයක් නැහැ මේ හිස් දේවල්. ඔන්න ඕක දැක්ක දාට කියනවා අනිච්ච දැක්කා. අනිච්ච දැක්ක දාට චිත්ත ඡන්දරාගේ විදිලා ගියා. චන්දරාගේ අත්හැරලා ගියා නිවන් අවබෝධ කරලා. අන්න අනිත්‍ය දැක්කොත් වෙන එකක් කරන්නේ නැහැ කියලා දේශනා කරලා බුදුන් වහන්සේ. නිවන් අවබෝධ කරගන්න පුළුවන්. අනිත්‍ය දැක්කම. ඉතින් ඔබ දකින්න ඕනේ. ඉතින් වචනේ අර්ථය වහලා ඉස්තිර නැති නිසා දුකයි, ඉස්තිර නැති නිසා දුකයි කියලා න්‍යාය ධර්මයේ ගෝචරලා ගෝචර වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මොකද්ද මේක උනේ කියලා. ඉස්තිර නැති එක ධර්මතාවයක්. අපි අසුරු කරන පංචස්කන්ධයේ ස්වභාවය ඉස්තිර නැහැ ඒක හරි. අනිත්‍ය කියන්නේ වෙන අදහසක්. ඉස්තිර නැති එක අනිත්‍ය වටහා ගැනීමට එක ක්‍රමයකින් ඉවහල් වෙනවා. ඉස්තිර නැති නිසා මොකද වෙන්නේ? හොඳ එකක් තිබුණා ඉස්තිර නැහැ ගෙවිල යනවා. ඒකෙන් දුකයි. නරක එකක් එනවාට කැමති නැහැ. නමුත් අපේ කැමැත්තේ ඉස්තිරව පවතින එකක් නෙවෙයි. නරක එක එනවා. ඒකට කැමති නැහැ. නමුත් එනවා. මෙන්න ස්වභාවය. එහෙනම් මේ අනිසි දේවල් නිසි කියලා වටනවා කියලා හිතන් නිගමනය කරන්න හොදවා නෙමෙයි කියලා ප්‍රඥාවේ තීරණයක් එනවා. ඔක දැක්කහම. ඔන්නේ තීරණය අගහම දකින්න අනිත්‍ය දැක්ක කියනවා. අනිත්‍ය ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඔය කැඩෙනවා විදිනවා විනාශ වෙනවා කියනවා එහෙටත් තියෙනවා. කැල්ල විදිලා විනාශලා නැහැ. ප්‍රඥාවෙන් දකින්නේ එහෙම ඒවා පරිහරණය කරන එක හොඳද නරකද මේ තීරණය මොකද නෝණිගේ තීරණය කියලා අහපුවාම අන්න ඥානයෙන් දින නිගමනය. අනිත්‍ය දකින්න නෝවල. එයා නිසි කියලා ගන්න හොඳයි කියලා ගන්න දෙයක් මේක වටිනා දෙයක් නෑ කියලා දකින්න. මෙන්න මේක දැක ගන්න පුරුදු වෙන්න ඕන. මේ නැති මොනවද හොයන්න තියෙන ලෝකේ? දීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ඇසයයි යමක් යම් තැනක වීනම් යම් තැනක දැන් වේිනම් මතු යම් තැනක වන්නේ නම් අනිච්ච දෙයක්ම පහළ වෙනවා. එක්කෝ දැන් පහළ වෙලා තිබුණා දැන් පහළ වෙලා තියෙනවා. මතු පහළ වුණොත් අනිච්ච දෙයක්ම පහළ වෙනවා. දුක්ඛ දෙයක්ම අනත් දෙයක්ම පහළ වෙනවා. නැත්නම් වෙන හරියක තියක් පහළ වෙන්නේ නැහැ. ඔය අර්ථයෙන් දකින්න ඕනේ කන නාසය දිවකය මනකින මේ ඔක්කොම ගැන හිත ඔක්කොම ටික හීන ප්‍රණීත සියුම් ගන්න දුර ළඟ අතීත අනාගත වර්තමාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පවත්වපු යමක් වීනම් පවත්වන යමක් වෙත්නම් බතු පවත්වන යෙදෙන යමක් වෙත්නම් අනිච්ච නොවන දුක නොවන අනාත්ම නොවන එකක්වත් ඔය අතරේ නැහැ. එහෙනම් මොකද බලාපොරොත්තු වෙන්නේ? මොකද සැනසීම මේ කෝකෙන්ද ලබන්නේ? අන්නේ යථාර්ථය බලනකොට ඔය එකකව හරයක් නෑ කියලා දැනගත්තාම මෙච්චර කල් ගෙවපු අතීතයේ හරයක් ඇතුව එකක ඉඳලා නැහැ. දැන් මේ ගෙවන වර්තමානයේ කිසිම හරයක් ඇත්තේ නැහැ. බලාපොරොත්තු වෙනවා නම් යම් අනාගත යම් ස්වභාවයක් හරයක් ඇතිදියා බලාපොරොත්තු වෙන හැම ලෝකයක් ඇත්තේ. ඔන්න ඔය ධර්ම අවබෝධය යම් දාසක ලැබුණා නම් අතීතයේ අත්හැරියා වර්තමානයේ වැඩිව අත්හැරියා චන්දරාගේ නැහැ. අනාගතයේ චන්දරාගේ නැහැ නම් චන්දරාගේ නිදහස් වෙච්ච එක කොහේ පනවන්නද? ඔහු අතීතයේ පනවන්න ලැබ්බේ වර්තමානයේ පනවන්න ලැබ්බේ අනාගතය ඇල්ලුවගල පනවන්න ලැබ්බේ. තුන් කාලීට බැලුවේ නැහැ නම් තුන් කාලීට නැති කාල විමුක්ත කාලීන් මිදුන නිවන ගෝචර වෙනවා. එහෙනම් අපට තුන් කාලී කෝපවත් වෙන්නේ. එහෙනම් කාලය හා සම්බන්ධ නැතිලා නම් අකාලික නිවන අන්න සමන්ත තේරෙන පටන් ගන්න. එහෙම දකින්න ඕනේ නිවන් දකින්න කියන්නේ ඒකයි. ඉතින් ඔය ඔය ටික තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අපිට එදිනදා මේ ජීවිතයේ අවසාන වෙනකම් යම් කිසි යුතුයකමක් ඇද්ද කරන්න. ඒක අපේ කැමැත්තරන හන්තෝස රෝගයක් නම් හම්බ වෙන්නේ නැතිව දැනගෙන. ඒ ටික නිදහස තමන් ගැටෙන්නේ නැතුව පුළුවන් හැටි ඉවසීම කරගන්න. අපිට හොඳ එකක් නම් හම්බ වෙන්නේ නැහැ. 100ට එකක්වත් සතුටු වෙන්නේ නැවෙයි නැහැ මේ පැහැත්ම තුල. එන තරමක් එන්නේ මොනවද? දුක් වෙන්නේ ඒවා. අසහනකාරීත්වයට පත් කරන්නේ ඒවා. මොනවා කරන්නේ? පැවැත්ම කියන්නේ ඔහොම එකක් තමයි. සුන්දර ලෝකයක් මවලා පෙන්නේ පෙන්නේ දුක් දෙන එක. වෙන එකක් මේ පැවැත්ම නෑ කියලා යථාර්ථය දකින්න ඕන. මේ පැවැත්ම අවසානයේ කවද්ද ගෙවෙන්නේ? එදා වෙනකන් ඒ පැවැත්මේ අන්‍යයන් සහසම්බන්ධයකින් එන ගමනකට මා සම්බන්ධ වුණාද? ඒ යුතුයකම ඉටු කරනවා. හැබැයි ආයිසරයක් නම් පැවැත්මත් එක්ක තියෙන සම්බන්ධ පුද්ගල සම්බන්ධයේ ඇලීමේ සම්බන්ධයේ ආයි නම් මං හිත තියන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් නිසා හරයක් ඇති දෙයක් හිත දිලා ගන්න දෙයක් නැති නිසා. ඔන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන ඔය අදහතේ. ඔය අදහත වැඩි තරමට කියනවා ආර්ය මාර්ගයේ වැඩුණා. සම්මා දිට්ඨිය වැඩුණා. සම්මා සංකප්පයත් වැඩිලා උතනම. එතන වරු කේලම් පරස වචන ප්‍රාපත් අඩු වෙලා ගියා. ප්‍රාණගත අදත්තාදාන කාමිත්‍යාචාරකේ වැඩිවමත් නැති වෙලා ගියා. එකින් එකට බලපුවාම මුළු ආර්ය ශ්‍රාණික මාර්ගයේ එකට වැඩනවා තියෙන්නේ. අනේ වැඩනවා නම් කියනවා මාර්ගයේ වැඩුණා. මාර්ගයේ වැඩෙන්න චන්දරාගේ නැති වෙන්නේ ප්‍රඥාව විතරයි. එතකොට ඊතුරු මාර්ගය ආර්යචාංග මාර්ගයෙන් වැඩෙනවා. හිතුවත් නැතත් ආර්යචාංග මාර්ගයේ පදවැල දැනගත්තා නැතත් වැඩින්නේ ආර්යචාංග මාර්ගයේ. ඔබ දකින්න ඕන. ඉතින් එහෙම කටයුතු කරගන්න කරන්න දෙයක් නැහැ. ලිඩ රෝග ඇති වෙනවා, දුක් කරදර ඇති වෙනවා, ශස්තාව ඇති වෙනවා, පෙර කියා ගන්න දෙයක් නැති වෙනවා. සහෝදර සහෝදරියන්ටෝ, භාර්යාවටෝ, ස්වාමි පුරුෂයාටෝ අන්‍යෝන්‍ය ආධාර උපකාරකින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් කරන්න ඕනේ ඉන්න එක. ඒවම කරන්නේ බුද්ධහම නෙමෙයි. නමුත් මේකම තමයි ඇත්ත. ඕක අපි සන්තෝෂයෙන් ඉඳ හදාගත්ත ජීවිතයේ හැටි. එකතු වෙලා සන්තෝෂයෙන් ඉඳ අයියා මල්ලි එකතු වෙලා ඉඳ ළඟි එකතු වෙලා ඉඳ මේ ස්වාමි පුරුෂයා භාර්යාව එකතු වෙලා ඉඳ දරුවොත් එක්කලා සන්තෝෂයෙන් ඉඳ හිතුවේ නම් සන්තෝෂයෙන් ඉඳ තමයි. නමුත් හම්බෙන්නේ ලෝකේ හැටි ඕකනේ. මොකක් කරන්නේ? ලෝකේ කියන්නේ මහ රැවටිල්ලක් මුලාවක් කියන්නේ ඒකම. සුන්දර ලෝකයක් මවලා පෙන්නනවා. ඇසුරට ගියාම දුක. ඉතින් මේකේ මොකද්ද ගන්න තියෙන හරය? ඉතින් අහගෙන පැල යන්න දෙයක් නැහැ. ඉතින් මේක ඉන්නකම් ওই ටික තමයි තියෙන්නේ ලෝකේ ඉන්නකම්. ඒකල ඉති යුතුකම ඉදු කරගෙන මම දැහැමින් අකම්පව ඉවසීම කටයුතු කරගෙන ඉන්නවා. මට ඇලෙන්නේ හේකුත් නැහැ. බැඳෙන්නේ හේකුත් නැහැ. නමුත් මම යුතුකම් ඉදු කරනවා මිසක් වෙන වගේ බැඳීමට කරන හේකුත් නෙමෙයි ඒක. ඉතින් කියලා ඉතින් රාගයෙන් දේශයෙන් මොහේ යමක් කරෙද්ද මට කරලා හරියක් ඇති එකක් ලෝකේ නැහැ කියලා දැක්කම වැඩක් නැති මුළු ක්‍රියාවලියක්ම අත්හැරලා යනවා. ඊට පස්සේ කරන්න ඕනේ යමක් ඇද්ද? අර යුතුකම ඉෂ්ට කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මනස කොතනවත් ඇවිලා නැහැ නම් කාටක් හේ වෙච්ච දේශක් හේ වූ මනස අකම්පයයි සමාධිය ආනන්තරිකයි. ඒ සමාධිය වලන්න එකතැනක ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. හිටගෙන හිටියත් සමාධිය එනවා, ඉඳගෙන හිටියත් එනවා, බුදියාගෙන හිටියත් එනවා. ඉතින් ගමන් කරමින් හිටියත් එනවා. ওই එකක්වත් අර සමාධියට බාධා පවුනවා ටිකක් නැහැ. මොකද හේතුව ඒ සමාධිය ලැබුණේ යමක් ඇසුරු කරලා ලබන්නා වූ එකඟතාවයක් නෙමෙයි. යමකින් විචිප්ත කරාද? විචිප්ත කරන්න හේතු වෙච්ච රාගයයි, ද්වේෂයයි, මෝහයයි යථාබෝධය නිසා හේ වෙලා ගියා. එහෙනම් වික්ෂිප්ත කරන්න මොකෙකින්ද? අන්න ඒ නිසා කියනවා යම් කිසි ආහාරයක් නොගෙන යථාර්ථයෙන්ම කලමනදී කියලා ගෙවිලා ගියාට පස්සේ ඒ හේතුයෙන් පහළ වෙන සමාධියක් එනවා. අන්න ඒක තියෙන ආර්ය සමාධිය. ඔන්න ඒ ආර්ය සමාධිය තමයි ආනන්තරික සමාධිය. සමාධි මානන්තරිකඤ්ඤමාව සමාධිනා තේන සමෝන විජ්ජති. ඔන්න ඒ සමාධිය සමාන වන්න තවත් සමාධියක් තුන් ලෝකෙම නැහැ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේක තේරුම් ගන්න. ඔය සමාධිය අග්‍රයි ශ්‍රේෂ්ඨයි. ඒක කොතනකවත් ඉඳගෙන ඇස් පියාගෙන නිරෝගී පිටෝකිය කියවත් වර්ණ කසින වර්ණ එකක්වත් පටවි ගියයි තමයි පටවි කසින සංඥාව ගන්න එකක්වත් නෙමෙයි. තේජෝ තේජෝ ගන්න තේජෝ කසින ගන්න හේකුත් නෙමෙයි. අසාර වන්නා වූ ලෝකේ යථාර්ථයේ ප්‍රඥාවෙන් දැක්කහම සාගක්ෂේ වුණාම දේශක්ෂේ වුණාම කැළඹෙන්න සිවිච හේතුව නැති වෙලා ගියා. කැළඹෙන්න හේතු නැති හිත අකම්පියයි. අන්නේ අකම්පියත් නිසා අකම්පිය සමාධිය ලැබෙනවා. අන්නේ සමාධියට කියනවා ආනාත්මික සමාධිය හේවත් සම්මා සමාධිය. මාර්ගාංග 7කින් පරිවාරගෙන තියෙන සමාධියක් ඇද්ද? ඔහුට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැක්ක දවසේම සෝවාන් වැඩුව මට්ටමට සකෘදාගාමි අනාගාමි පූර්ණ කරපුවාම හරියට. මේ ඔකයි මාත්‍ය. ලෝකයෙන් පැනලා දුවන තැනකුත් නැහැ. ලෝකේ සාධවලට ඉවසීමක් නැතුව හැපෙන්නේත් නැහැ. තියෙන හැම දෙයකම කටයුතු කරනවා, කටයුතු කරනවා, සමාධියකට ඉන්නවා. මේකයි දහම් සමාධිය කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ.